හොඳයි කවුරුත් තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පවත්වාගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා අපි මේ මොහොතේ මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්ටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ පහළවීම ඉතාමත්ම කලාතුරකින් සිද්ධ වෙන්නේ. එවගේම උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකෙ පහළ පවතින ඉතාමත්ම කලාතුරකින් ඒ ධර්මයේ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය මේ ලෝකෙ පහළ වෙන්න ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ දුර්ලභ කාරණ අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළලා උන්වහන්සේගේ ධර්මයේ පවතින කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලැබිලේ ධර්මය ශ්‍රවණය කරන්න, ඒ වගේම ඒ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්න අපිට භාග්‍ය වාසනා උදාපත් වෙලා තියෙනවා. අපි ඉතාමත්ම දුර්ලභ වූ භාග්‍යයක්, වාසනාවක්, ප්‍රතිලාභයක්, වටිනා කාලයක් අපිට ලැබිලා තියෙනවා, වටිනා මොහොතක් අපිට ලැබිලා තියෙනවා. අපි ලැබුවා වූ මේ වටිනා අවස්ථාව මොහොත තව කොතේ දවසක් අපිට පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට බෑ. හේතුව තමයි අපේ ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතය කියන්නේ හරියට තනාග තියෙන පිනිබිඳක් වගේ. තනාග තියෙන පිනිබිඳ කිසි හයියක් හත්තියන්නේ නැහැ. ඕනම පොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත් වෙන්න පුළුවන්. කිසි හයියක් හත්තියක් ස්ථීර භාවයක් නැහැ. ඒ වගේම මේ ජීවිතය ගත්තාම කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් කිසිම අවස්ථාවක් නැහැ නතර වෙලා. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම රාත්‍රියක් පාසාම, ජීවිතයේ ගෙවන හැම තප්පරයක් පාසාම ගලන්නේ පහළටයි. කිසි මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ මරණයට නියමුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට නියම වුණාම ඔහු යන රැගෙන යන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවෙන හැම තප්පරයක් පාසාම, විනාඩියක් පාසාම කමක් කමින් අපි පියමන්නගන්නේ මරණයටයි. ඒ වගේම අපේ ජීවිතයේ දිය ඇඳිරක් වගේ, දිය ඇඳි වහා ඉර වහා මැකෙනවා වගේ අපේ ජීවිතයත් කොයි මොහොතක හෝ මරණී මැකී යනවා. දිය ඇඳිර මැකුණු ඉර එකවදාකවත් පේන්නේ නැහැ වගේ ජීවිතයත් එහෙමයි. මරණී යන් දවසක මැකුණොත් අයනම් කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා ජීවිතයේ කිසි හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා ගලාගෙන යන, මරණය කරා පියමන් නගන, ඒ වගේ මරණයෙන් මැකී යන ජීවිතයක්. මරණය කියන්නේ නොඑක් හේතුන්ගෙන් අපිට ලැබෙන්නට පුළුවන්. කනබන ආහාර පාන ටික වස විස වුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පයේ දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. අමනුෂ්‍ය මනුෂ්‍ය කරදර වලට ලක් කළ මැරෙන්න පුළුවන්. වාත පිත සෙම තුන් දොස් කිපිල මැරෙන්න පුළුවන්. ඒ වගේම තවත් පරිහරණය කර නොයෙක් දේවල් මුල් කරගෙන ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය කියන්නේ තාවකාලිකයි. මරණය ඒ ස්ටේර වස්සයෙන් කාන්ත වස්සයෙන් අපිට ලැබෙන දෙයක්. එනිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්ඩ පුළුවන්, අවසාන දින කීපේ වෙන්න පුළුවන්, අවසාන දවස වෙන්නට පුළුවන්. ලෝතුරා බුදුරජාන් වහන්සේ නමක්ගේ ධර්මය අපිට ලැබෙන්නේ අහන්න ඉතාමත්ම කලාතුරකින්. මේ මොහොතේ මේ අවස්ථාව අපිට භාග්‍ය වාසනා උදාපත් වෙලා තියෙන අපේ නිසා හොඳ සිහියෙන් කල්පනාවෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා, බාහිර දේවල් වලට මනස යන්න නොදී ඉතාමත්ම හොඳ සිහිය නුවණ පුදවාගෙන මේ ධර්මයෙන් එක බණ පදයක් හරි අවබෝධ කර ගන්නවා, ඉගෙන ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපි කවුරුත් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න කවුරුත් සාදුකාරයක් පවත්වා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සතිපට්ඨානං වූ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදං චාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලෞතර භාග්‍යවත් බුදුරජාන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරගන්ට දේශනා කරපු ඒ ධර්මය අපි උපයෝග කරගෙන ජීවිතයේ තුලින් සංසාරය ආයයි දිගින් දිකට ගෙන යන මේ සියලු ක්ලේශයන් නැති කළා, විද්‍යාව තණ්හාදී විමුක්තියක් නිර්වාණයක් අපේක්ෂාවෙන් තමයි අපි බුදුරයන් වහන්සේගේ මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්නේ. ඒ උන්වහන්සේ සඳහා අපිට මාර්ගයක් ප්‍රතිපදාවක් දේශනා කළා තියෙනවා. ඒ තුල ඔස්සේ යමින් අපි මේ ධර්මයේ පුරුදු පුහුණු කරනවා. බුදුරජාන් වහන්සේ අපිට නිවන් දකින්න තියෙන කායන මාර්ගයක් හැටියට දේශනා කරනවා මේ සතිපට්ඨානේ. ඒ කායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා කියලා. මේ සත්වයන්ගේ පිරිසුදු භාවයේ පිණිස තියෙන්නේ එකම එක මගයි කියලා දේශනා කරනවා. එතකොට මේ සිහිය මුල් කරගෙන තමයි අපි දියුණු කරන වඩන මේ සමත විපස්සනා භාවනා දෙකම දියුණු කරන්නේ සිහිය මුල් කරගෙන, සිහි පිහිටුවාගෙන. ඒ නිසා ඒකයි ඒ කායන මාර්ගය හැටියට මේ සිහිය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සතිපට්ඨාන භාවනාව ඒ වගේම සතිපට්ඨාන භාවනා මාර්ගය කියලා කරුණු තුනක් දේශනා කරලා තියෙනවා. ඒත් අපි ඊයේ කරුණු සාකච්ඡා කරා සතිපට්ඨානය, ඒ වගේම සතිපට්ඨාන භාවනාව, ඒ වගේම සතිපට්ඨාන භාවනා මාර්ගය. ඒත් සතිපට්ඨානේ හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කය පිළිබඳව සිහිය පිහිටුව ගන්න, වේදනා පිළිබඳව සිහිය පිහිටුව ගන්න, සිත පිළිබඳව සිහිය පිහිටුව ගන්න, ඒ වගේම සිතේ හට ගන්න ධර්මතා පිළිබඳව සිහිය පිහිටුව ගන්න. ඊතර කයේ යථාර්ථ යම් ප්‍රමාණයකට මේ සිහිය පිහිටුවාගෙන අවබෝධ කර ගන්න පුළුවන්. ඒ වගේම වේදනා පිළිබඳව, ඒ වගේම සිත පිළිබඳව එහෙම සිහිය පිහිටුවාගෙන ඒ දේවල් පිළිබඳව අපිට සිහිය මේ අවබෝධ කර ගන්න හැකියාව තියෙනවා. ජීවිතයේ පරිපූර්ණ වශයෙන් කෙනෙකුට අවබෝධ වෙන්නේ මේ ජීවිතයේ සංස්කාරයක් හැටියට අවබෝධ කරගන්න ඕනි. ඒ සංස්කාරයක් හැටියට ජීවිතය අවබෝධ වුණාම තමයි විශේෂයෙන්ම මේ සක්කාය දිට්ඨිය ආදී ඒ සසර අපි බැඳලා තියෙන සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණي අවබෝධ කරගන්න, ඒ වගේම අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න අපිට හැකියාව තියෙන මේ හේතු ඵල ධම වශයෙන් බැලීම තුල මේ සතිපට්ඨානෙත් හැම කර්මස්ථානයක් ඔස්සේ මේ හේතු ඵල වශයෙන් බලන්න උන්වහන්සේ දේශනා කරනවා. ඒතර කය කියන්නේ නිතරම සකස් වෙන දෙයක්. ඒ සකස් වෙන්නේ මොනෙන්ද කියනදී ආවෝධ කරගන්න අපි මේ කයේ හට ගැනීම බලනවා, නැතිවීම බලනවා. ඒතර කය හට ගන්න හේතු අපි කතා කරායේ ආහාර හට ගැනීමෙන් තමයි කය හටගන්නේ. ආහාර නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒතර කයේ මේ පැවැත්ම කියන දේ, ඒ වගේම සත්‍ය කියන දේ සකස් වෙන්නේ මේ කන බොන ආහාර පාන තුල. ඒ වගේම කයෙන් දේවල් අපි හඳුන ගන්නවා, විඳිනවා. එහෙම කය හරහා එහෙම සකස් වීමක් වෙන්නේ ස්පර්ශය තුල. ඒ වගේම කයේ ක්‍රියාකාරකම් ආදී සිද්ධ වෙනවා එය මනෝ සංචේතනාව තුලින්. ඒ වගේම කයේ දේවල් දැනගන්නවා. ඒ දැනගැනීම තියෙන්නේ මේ විඥානයේ තින තාකල්. කයේ වටිනාකමක් තින බලයක් තින ඔක්කොම පවත්වන්නේ මේ විඥානයේ තිනකම්. විඥානයේ යම් වෙලාවක කයෙන් බැහැර වුණොත් එහෙම හරියට දරකඩක් වගේ කිසිම වටින්නේ නැති දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කය එතකොට මේ ගත්තාම නිතරම හේතුන්ගෙන් පවතින හේතු නිසා යැපෙන දෙයක් ආනේ නිසා කය අපි සංස්කාරයක් හැටියට අවබෝධ කරගන්න. අපි මේ කය පවතින හේතු නැත්නම් කය සකස් වෙන හේතුව විමසලා බලනවා. ඒක තමයි සතිපට්ඨාන භාවනා හැටියට දේශනා කරන්නේ. ඒතොර තමයි අපිට මේ කය කියන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපි ඒ ගැනයේ සාකච්ඡා කරා. ඒ වගේම අපි ජීවිතය අවබෝධ කරගත යුතු ධර්මතාවයක් තමයි මේ වේදනාව කියන එක. ඒතර වේදනාව පිළිබඳවත් මුලින්ම ශාවකයා කරන්නේ සිහිය පිහිටුව ගන්න. වේදනා කියනවා විවිධ වශයෙන් සකස් වෙනවා. සැප වශයෙන්, දුක් වශයෙන්, මධ්‍යස්ස වශයෙන්, නිර්ආමිෂ වේදනා වශයෙන්, ඒ වගේම ආමිෂ වේදනා වශයෙන් මේ වේදනා සකස් වෙනවා. ඒතර සැප වේදනා තියෙනවා, ආමිෂ සැප වේදනා තියෙනවා, නිරාමිෂ සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් එහෙමයි, මධ්‍යස්ස වේදනාවක් එහෙමයි. එතකොට ඒ වෙලාවේ හටගන්න වේදනාවන් පිළිබඳව අපි ඉස්සල්ලාම කරන්නේ සිහිය පිහිටව ගන්න එක. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි इति පජානාති. සැප වේදනාවක් හටගන්නකොට සැප වේදනාවක් කියලා දැනගන්නවා. දුක් වේදනාවක් විඳිනකොට දුක් වේදනාවක් කියලා දැනගන්නවා. ඒ විදිහට අපිට වේදනා ඒ අවස්ථාවේ හට ගන්නකොට අන්න සිහ පිහිටුවා බලන්න පුළුවන් මේ මොහොතේ තියෙන මේ සැප වේදනාවක් දුක් වේදනාවක් කියලා. එතකොට මේ සැප වේදනා දුක් වේදනා සමානලාට අපිට හටගත්ත වෙලාවේ ඒ පිළිබඳව අපිට සිහියක් තියෙනවා. සමානලාට හැබැයි මේ දුක් වේදනා එහෙම නැත්තම් සැප වේදනාව වෙන්නත් පුළුවන්. නැති වුණාට පස්සේ ඒ වේදනාව පිළිබඳව අපිට හරියටම අවබෝධ වෙලා නැහැ. මොකද හටගෙන නිරුද්දලා ගිය ඒ සැප දුක් වේදනා මුල් කරගෙන ආයෙත් අපිට සැප දුක් විඳින්න පුළුවන්. මොකද වේදනාව කිනම් පිළිබඳව අපි අර ඒක හටගත්ත වෙලාවේ වේදනාවක් හටගත්ත දුක සැපක් කියලා සිහිය තිබුණට ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒ පිළිබඳව අපේ අනවබෝධය නිසා තාමත් ඒ වේදනාව තියෙන හැටියට අපි දකින්න පුළුවන්. නමුත් වේදනාව කියන්නේ නිතරම හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඒතකොට හටගෙන නිරුද්ධ වෙච්ච වේදනාව පිළිබඳව අපිට නিত্য සුඛ ආත්ම වශයෙන් සංඥා තියෙන පුළුවන්. මොකද මට ඒ දුක ඇති වුණා, මට ඒ වේදනාව ඇති වුණා කියලා සමහරවිට අපි කතා කරනවා. මං ඊයේ හරි දුකෙන් හිටියේ කියලා අදත් දුක් වෙනවා. එතකොට මොකද මේ වේදනාව තාමත් අපි අල්ලගෙන තියෙන එක මට ඇති වෙච්ච වේදනාවක් හැටියට අපි අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ වේදනාව කියන එක සකස් වීමක් හැටියට දකින්න ඕනේ. සකස් වීමක් හැටියට හරියට සිහිය පිහිටියොත් තමයි වේදනාවේ එතකොට අල්ලන්නේ යන්නේ නැත්. එතකොට අපි දන්නවා ඒ වේදනාව හටගත්තා, නිරුද්ධුණා. ආයි ඒ වේදනාව ඇසුරු කරන්නේ නැහැ. දැන් අපි වේදනාව ආය ඇසුරු කරනවා. එතකොට හරියට සිහ පිටුවොත් ඒ වේදනාව ආය ඇසුරු කරන්නේ එකයි අනිශ්චිතෝච විහෙරති කියන්නේ. වේදනාව පිළිබඳව ඇසුරක් කරන්නේ මම, මගේ, මටයි ති, නිත්‍යයි, සුඛයි, ආත්මයි හැටියට. ඒ නිසා මේ වේදනාවක් හටගත්තට පස්සේ අපි සිහ පිටුවාගෙන ඊට පස්සේ අපි බලන්න ඕනි ඇයි වේදනාවක් සකස් වුණේ. දැන් අපිට හිතෙන මේක මට ඇතිච්චි වේදනාවක් කියලා. වේදනාව සැපයි දුකයි කියලා සිහ පිටියට නැත. ඒ වගේ මට මේ වෙලාවේ සැපක් තියෙනවා කියලා දැනගත්තට ඒ වගේ මේ වෙලාවේ දුකක් තියෙනවා කියලා දැනගත්ත ඒක දැනගන්නේ මම කියලා සමහරලාට හිතින් නැත. මට තමයි දැනෙන්නේ, මට තමයි මේ දුක තියෙන්නේ කියලා. නමුත් ඒක දුකක් කියලා දන්නවා, සමහරට සැපක් කියලා දන්නවා. නමුත් ඒක මට ඇති වෙච්ච දෙයක් හැටියට තමයි පේන්නේ. ඒ වගේ මේක නැති වුණාට පස්සේ තාම නැතුණයි කියලා හිතින්නේ නැහැ. ඒක තියෙනවා කියන සංඥාව තියෙනවා. ආනේ නිසා වේදනාව කියන්නේ අපි අවබෝධ කරගත යුතු එක සංස්කාරයක් හැටියට. සංස්කාරයක් හැටියට අවබෝධ කරගත්තොත් අපි දන්නවා සංස්කාරයේ ස්වභාවය තමයි උපාද වය දමනයක හට ගන්නවා, නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඒ නිසා වේදනානුපස්සනාව වන්නොත් පළමුවෙන් අපි ඉස්සල්ලාම සිහි පිටුව ගන්න පුළුවන් ඒ හට ගන්න වේදනා. මේ වෙලාවේ සැප වේදනාවක් තියෙන, මේ වෙලාවේ දුක් වේදනාවක් තියෙන, මේ වෙලාවේ ආමිෂ වේදනාවක් තියෙන, මේ වෙලාවේ නිරාමිෂ වේදනාවක්. ඉතින් අපි සැප වේදනාවත් එක්ක නිතරම ඒක ග්‍රහණය කර ගන්න, අල්ල ගන්න පවතින දුක් වේදනාව අපි අයින් කරන්න මහන්සි ගන්නවා. එතකොට සැප වේදනාව අපිට පවතින තාක්කල් හොඳයි, ඒක නැතුනොත් දුකයි. දුක් වේදනාව පවතින තාක්කල් දුකයි, නැතුනහම තමයි සැප. ඒ නිසා අපි දුකක් ආපු ගමන් පුළුවන් තරම් ඉක්මනට අයින් කරගන්න ඒ සැපේ ලබන්න. ඉතින් මේ විදිහට මේ වේදනාවේ යථාර්ථය අවබෝධ කරගත්තොත් සැප වේදනාව කියන දේ අල්ලන්න යන්නෙත් නැහැ, දුක් වේදනාව අමුතුවෙන් අයින් කරන්න මහන්සි ගන්නෙත් නැහැ. මොකද දන්නවා මේ සැප වේදනාව අල්ලගෙන හිටියයි කියලා හරියන්නේ නැහැ. ඒකත් හේතුව තියෙනකන් තියෙන, හේතු නැතුනොත් නැති වෙනවා. ආපු දුක් වේදනාව අමුතුවෙන් අයින් කරන්න ලොකු උත්සාහයක් දරන්නේ හන්නේ නැහැ, හදිස්සියක් ගන්න. මොකද මෙයත් ඇවිල්ලා යන කෙනෙක්. ඒ නිසා ඒ දුක් වේදනාවට අපි අමුතු වටිනාකමක් දෙන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සැප දුක් උපේක්ඛා විඳින්න හට ගන්නකොට ආමිෂ නිරාමිෂ වශයෙන් වෙන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕනේ පළමුවෙන්ම සිහිය පිහිටුවා ගන්න එක. මේ වෙලාවේ තියෙන සැපද දුකද කියලා එහෙම සිය පිහිටුවාගෙන ඊට පස්සේ කරන්න ඕනේ ඇයි මේ සැප වේදනාවක් හටගත්තේ. එතකොට වේදනාව හටගැනීමේ හේතු විමසලා බලන්න කියනවා. සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වේදනාවේ හටගැනීම බලමින් වාසය කරනවා. එතකොට දෙයක් අපි බලන්න නිතර මේ දේ විකාශනය කරන්න ඕනේ. දැන් හේතුව අපිට නිකම් පේන්නේ නැහැ, හේතුව විකාශනය නොකරත්. ඒ නිසා අපි නිතරම හේතු විකාශනය කරන්න ඕනි. එතකොට මේ වේදනාවක් සකස් වෙන්නේ ස්පර්ශයේ තින තාකල් පමණයි. ස්පර්ශය හටගත්තොත් වේදනාව හටගන්නවා. එතකොට ඒ වේදනාව හටගන්න හේතුව අපි දිගටම විමස විමස බලනවා. බලන්න 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 තමයි අපිට ආන වේදනාව කියන්නේ සකස් වෙන එකක් කියලා දකිනවා. ඒ වගේම වේදනාවේ නැතිවීම බලන, මේ ස්පර්ශය නැතුනොත් මේ වේදනාව නැතුන එක කියන වය ධම්මානුපස්සීව වේදනාවේ නැතිවීම බලනවා. එතකොට හටගත් වේදනාවක් නිත්‍ය වශයෙන් ගන්න, මොකද ඒක නැති වෙනවා කියලා දන්නවා. ඊළඟට මේ ඒ දෙකම එකට බලනවා. හට ගැනීමත් බලනවා, නැතිවීමත් බලනවා. ස්පර්ශය හට ගැනීමෙන් මේ වේදනාව හට ගන්නවා, ස්පර්ශය නැතිවීමෙන් මේ වේදනාව නැති වෙනවා. ඒ විදිහට දිගට මනසිකාර කරලා බලන්න 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 තමයි අන වේදනාව කියන්නේ මොකද්ද කියලා හරියටම අවබෝධ වෙන්නේ. ඒතොර තමයි වේදනාව කියන්නේ වෙනස් වෙනවා, නැති වෙනවා. ඒ වගේ මම මේ මාගේ මට අයිති කියලා පැවැත්ීමේ හැකියාවක් නැහැ. ඒ විදිහට දිගට බලනකොට යාගේ සිහිය අර තිබුණටත් වැඩිය බල සම්පන්න. ඉස්සල්ලාම සිහිය තිබ්බේ කොහොමද? වේදනාව මොකද්ද කියලා දැනගන්න. සැප වේදනාවක් නම් සැප වේදනාවක් කියලා සිහිය තියෙනවා. දුක් වේදනාවක් නම් දුක් වේදනාවක් කියලා සිහිය තියෙනවා. හැබැයි මේ වේදනාව ඇති වෙන්නේ මට කියලා තමයි හිතෙන්නේ. මට තමයි දුක් ඇති වෙන්නේ, මට තමයි සැප ඇති වෙන්නේ. ඒ වගේ වේදනාවක් නැති වුණාට පස්සෙත් ඒක තාම නැතුණයි කියලා සිහියකුත් නෑ. ඒක තාම තියෙනවා කියලා හිතෙන්නේ. තාම මේකෙන් අල්ලගෙන විඳවන ගතියක් තියෙනවා. එතකොට මේ විදිහට බලපුවාම මේ වේදනාවේ හට ගැනීම නැතිවීම, එතකොට අර සිහිය තිබුණටත් වැඩිය මොකද වෙන්නේ? ඉතාමත්ම ප්‍රබල ලෙස වැඩලා තියෙන දැන් වේදනාව සැප වගේම වේදනාව කියන්නේ සංස්කාරයක් හැටියට අවබෝධයලා තියෙන. ඒ නිසා සංස්කාරයේ ලක්ෂණය පිළිපිළිමඳ හොඳ සිහිය තියෙනවා. දෙයක් හටගත්තොත් ඒක මොකද වෙන්නේ? නැති වෙලා යනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. යමක් හටගත්තොත් ඒක නිරුද්ධ වෙනවා. එහෙනම් වේදනාව සකස් වෙනකොට අනිත් පැත්තේ තන මේක වෙනස් වෙලා යන දෙයක් කියලා උපාද වය ධම්මිනු හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා වේදනාවට එතකොට අර නিত্য සුඛාත්ම වශයෙන් එයා වටිනාකන් දෙන්නේ යන්නේ නැහැ. ඒ නිසාම වේදනාව එකයි අනිශ්චිතෝච විහෙරති කියන්නේ වේදනාව ඇසුරු කරන්න යන්නේ නැහැ. ඒතර උදේ යම් වේදනාවක් ඇති වුණා නම් ඒක දැන් මේ මොහොතේ ඇසුරු කරන්නේ නැහැ. ඇයි? ඒක නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙන, ඒක ගැන මොකුත් දැන් කරන්න දෙයක් නැහැ. දුක් වේදනාවක් නම් දුක් වෙන්න දෙයක් නැහැ. අපරාධ ඇයි මට මේ වගේ දෙයක් ඇති වුණේ කියලා දුක් වෙන්න දෙයක් නැහැ. මොකද ඒ වේදනාව දැන් හටගත්තා, නිරුද්ධ වුණා. ඒ වගේ හටගෙන නිරුද්ධ වෙච්ච වේදනාවන් ගැන ආයෙත් හැවෙන්න, දුක් වෙන්න, පසුතැවෙන්න යන්නේ නැහැ. මොකද ඒක හටගත්තා, නිරුද්ධ වුණා. ඉතින් ඒ නිසා තමයි වේදනාව ඇසුරු කරන්න යන්නේ නැහැ. ඊළඟට නච කිංචි ලෝකේ උපාදිතේ වේදනාව කියනක දේ උපාදාන කරගන්න යන්නේ. ඒක මම කියලා ගන්නෙත් නෑ, මගේ කියලා ගන්නෙත් නෑ, මට අයිති කියලා ගන්නෙත් නෑ. ඒක දන්නවා, ස්පර්ශය තුලින් හට ගන්නවා. ස්පර්ශය නැතිවීම තුලේදී නැතිවිලා යනවා. එතකොට හටගෙන නිරුද්ධ වෙලා ගිය සංස්කාරයක් හැටියට දකිනවා. ඒක මම, මාගේ, මට අයිති කියලා ගන්නෙ නෑ. ඒ නිසා සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, මධ්‍යස්ස වෙන්න පුළුවන්. ඒ දේ පිළිබඳව එතකොට සිහි අර තිබුණටත් වැඩිය වැඩි දියුණු වෙනවා. ඉතින් ඒ විදිහට මේ වේදනාවේ යථා ස්වභාවය අවබෝධ කරගන්න මේ විදිහට වේදනාවේ පළමුවෙන්ම සිහි පිටුවාගෙන ඊට පස්සේ අපිට කරන්න ඕනේ වේදනාව කියන්නේ සංස්කාරයක් හැටියට අවබෝධ කරගන්න, හට ගැනීම නැතිවීම දෙකම බලන්න ඕනේ. ඒතර ආහාර හටගත්තොත් හටගන්නවා, ස්පර්ශ හටගත්තොත් හටගන්නවා, ස්පර්ශ නැතිවීමෙන් නැති වෙලා යනවා. එතකොට යම් තාක් ස්පර්ශය පවතිනවද ඒ තාක් කල් තමයි වේදනාවට පැවැත්මක් තියෙන්නේ. ස්පර්ශය නැතිවීමත් එක්කම වේදනාව නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ වේදනාවක් හටගන්නකොටම වේදනාව කියන්නේ සංස්කාරයක් හැටියට අවබෝධ කරගන්න ඕනේ. දැන් වේදනාව කියන්නේ අපි මම කියලා හිතානින්න, වේදනාව කියන්නේ මම. අපි කියන්නේ මට දැන් විඳවලා ඇති වෙලා තියෙන ඒකයි. ඒතර වේදනාව අපිට මගේ දෙයක් හැටියට, මට අයිති දෙයක් හැටියට සංසාරේ පුරා දැකලා තියෙන එකයි. වේදනා අත්තතෝ සමනුපස්සති, වේදනාව ආත්මය වශයෙන් දකිනවා. වේදනාවන්තං වා, වේදනාවෙන් තමයි ජීවිතය හැදිලා තියෙන්නේ. නැත්තම් අත්තනීවා වේදනා, වේදනාව තුල තමන් ඉන්නවා. නැත්තම් වේදනාව තමා තුල තියෙනවා කියලා මේ විදිහේ වේදනාව පිළිබඳ නොයෙක් විදිහේ වැරදි දෘෂ්ටි මත තමයි හිත තුළ තියෙන්නේ. ඉතින් මේ විදිහට බලනකොට වේදනාව මගේ කියලා ගන්නෙත් නැහැ, මම වේදනාව තුළ ඉන්නවා කියලා ගන්නෙත් නැහැ. මොකද වේදනාවත් තුළ ඉන්න පජින්චු වෙන්න වේදනාවක් නැහැ. ඇයි? හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඒතන ඒ නිසා වේදනාව තුළ මම ගිහිල්ලා පජින්චු වෙන්න වේදනාවකුත් නැහැ. ඒක ඒ වගේම වේදනාව මම වෙන්නේ නැහැ. මොකද වේදනාව හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වේදනාවේ යථාර්ථය අනේ විදිහට දැකීම තුළ, වේදනාව තුළ යම් දෘෂ්ටියක් තිබ්බනම්, මතයක් තිබ්බනම් නිත්‍යයි, ස්ථිරයි, ආත්මයි කියලා දෘෂ්ටිය කැරලා යනවා. තවදුරටත් වේදනාවේ යථාර්ථය දකිනකොට තණ්හාවක් මාන්නයක් තිබ්බනම් ඒ තණ්හා මාන්නත් නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ විදිහට අපි සතිපට්ඨාන භාවනා මාර්ගයේ සතිපට්ඨාන භාවනාව තුළ අපිට මේ වේදනාවේ යථාර්ථය අපිට අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ මේ සිත කියන්නේත් අපි සංසාරේ බොහොම මුලා වෙලා අතරමං වෙලා අපි දෙයක්. ඒතර සිත පිළිබඳවත් අපිට සිතේ යථා ස්වභාවය අවබෝධ කරගන්න චිත්තානුපස්සනාව කරන්න කියනවා. ඉතින් පළමුවෙන්ම චිත්තානුපස්සනාවෙත් අපි සිත් කියන්නේ ගොඩාක් නොඑක් විදිහට හට ගන්නවා. රාග සිත්, ඊළඟට විරාග සිත්, ද්වේෂ සිත්, අදෝස සිත්, ඒ වගේ මෝහ සිත්, අමෝහ සිත්, උතුම් සිත්, උතුම් නොවන සිත්, නොඑක් ආකාරයේ සිත් හට ගන්නවා. පළමුවෙන්ම කට ගන්න මේ සිහියක පිහිටුව ගන්නේ ඒ මොහොතේ හටගත්ත සිත මොකද්ද කියලා. සමහරලාට රාග සිතක් හටගත්තාම සිහිය පිහිටුව ගන්නවා, සන්ත මේ සරාගං මා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සිතන්න රාග සිතක්, දේශ සිතන්නන් දේශ සිතක්. ඒ විදිහට ඒ මොහොතේ හටගත්ත හිත අපි හඳුන ගන්නවා. නැතන් සිහ පිටුව ගන්න මේ මොහොතේ දැන් තියෙන්නේ රාගයක් දේශයක් කියලා. ඒ විදිහට සිහ පිටුව ගැනීම හැකියාව තියෙනවා. නමුත් ඒ රාගය නැත්තන් දේශේ මොහය ඇති වුණේ මට කියලා තමයි ඊට පස්සේ සමල්ලාට අර සීය පුළුල් වශයෙන් නොවැඩුනොත් තියෙන්නේ. රාගය ආවා කියලා දැනගන්නවා. නමුත් කතා කරනකොට කියන්නේ ඕ මට බොහොම රාගයක් තියෙනවා, මට මා හරි කේන්ති යන කෙනෙක් මම නේද? එදිර ඒක මගේ දෙයක් හැටියට තමයි අපි දකින්න. අපි කියන මට හරි කේන්ති යනවා. එදිර ඒක මගේ දෙයක්. එදිර ඒ ගැන අපි එදිර අල්ලගෙන හරි දුක් වෙනවා. අනිත් අයට කේන්ති යන්නේ මට හරියට කේන්ති යනවා. එදිර කේන්ති කියන්නේ මගේ දෙයක් හැටියට තමයි අපිට පේන්නේ. කේන්ති කියන්නේ මොකද්ද? සංස්කාරයක්. එදිර සංස්කාරයක් කියලා අපිට සිහිය පිටන්නේ. හැබැයි කේන්ති හට ගන්නවා නැති වෙනවා. පේනවා. ඒතර හටගෙන නිරුද්ධ වෙච්ච ඒ කේන්තියක් වෙන්න පුළුවන්, රාගයක් වෙන්න පුළුවන්. ඒ සිතත් කාගේද? ඒකයි. ඒකත් මගේ හැටි දකින්නේ. එතකොට ඒ ගැනත් අපි සමහරවිට දුක් වෙනවා. මට උදේ හරි කේන්ති ගියා. එතකොට උදේ හටගෙන නිරුද්ධ වෙච්ච කේන්ති ගැන තාමත් දුකින් ඉන්නවා. තාමත් ඒක ගැන දුක් වෙනවා. තාමත් පසුතැවෙනවා. මම මෙච්චර මෛත්‍රී භාවනා කරා, ඒත් මට කේන්ති ගියානේ. ඒ ගැන ඊට පස්සේ දුක් වෙනවා. එතකොට ඒක තමන්ට ඇති වුණු දෙයක්, මගේ දෙයක් හැටියට තමයි අපිට පේන්නේ. සංසාර පුරාවටම ආත්ම වශයෙන් තමයි කේන්ති දැකලා තියෙන්නේ. නැත්තම් කේන්තිය තමයි මේ සිත තමයි තමන් හැටියට දැකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කේන්තිය සංස්කාරයක් හැටියට සිහිය පීඩව ගන්නවා කියන කලේසෙ නැහැ. මුලින් අර අපිට සිහ පිටව ගන්න පුළුවන් සිතක් හටගත්තට පස්සේ අහවල් හිත කියලා අපි දන්නවා. හැබැයි හේ හිත මගේ කියලා තමයි අපිට පේන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් සතිපට්ඨාන භාවනාව වඩන් පෙන්වනවා. සිතක් හටගත්තාම සිහිය පිටවාගෙන බලනවා, ඇයි මේ සිත සකස් වුනේ? සිත කියන්නේ සකස් වෙච්ච දෙයක්, මගේ එකක් නෙවෙයි. ඒතර අපි බලනවා ඇයි සිත සකස් වුනේ. එතකොට ඒකට තමයි සමුදය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති. හිතේ හට ගැනීම බලමින් වාසය කරනවා. එතකොට හිතේ හට ගැනීම හේතුව අපි විකාශනය කරන්න ඕනේ. එතකොට තමයි මේ හිත අන සංස්කාරයක් හැටියට, සකස් වෙච්ච දෙයක් හැටියට අපිට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට හිතක් හටගන්න හේතුව පෙන්වන්නේ නාම රූප හටගත්තොත් සිතක් හටගන්නවා. එතකොට හිත කියලා අපි ගන්නෙ එක්ක විඳින දෙයක්, එක්ක හඳුන ගන්න දෙයක්, එක්ක චේතනාවක්, එක්ක මානසිකාරයක්, එක්ක සතර මහා ධාතුන් අනිවාර්යෙන් හටගත්ත නිමිත්තක් අරගෙන තමයි එහෙම සිත් හටගන්නේ. දැන් දේශ සිතක් හටගන්න පටික නිමිත්තයි, ඊට පස්සේ අයෝනිසෝ මනසය. ඒ එක තියෙන මොකද්ද? විඳීමක් තියෙනවා, හඳුන ගැනීමක් තියෙනවා, චේතනාවක් තියෙනවා, ස්පර්ශය තියෙනවා. එතකොට ඔය ටිකම එකතුනම තමයි ඒ ඔක්කොම එකතුනොත් අපි ඒකට කියනවා හිත. නාම රූප මිශ්‍ර ක්‍රියාවක් ක්‍රියාව කරන ඇඟෙනුට ඒකට තමයි අපි විඥානේ මනස හිත කියලා කියන්නේ. එතකොට හිත කියලා යම අපි දකින්න තියෙනවා නම් ඒ මේ වේදනා නැත නාම රූප එකතු වීම තුල සකස් වෙන දෙයක්. ඒකයි මේ වේදනාවට සංඥාවට කියන්නේ මොකද්ද? චිත්ත සංඛාර කියලා කියනවා. සිතක් සකස් වෙන්නේ මේ වේදනා ඒ වගේම සංඥා තුල. එතකොට අර විඥාණයෙන් දැනගන්න ඕන කියන විඥාණයෙන් දැනගන්නේ මොකද? සුඛම්පි විඥානාති, සැප කියලා දැනගන්නවා, දුකයි කියලා දැනගන්නවා, මධ්‍යස්ථයි කියලා දැනගන්නවා. එතකොට විඥාණයට දැනගන්න ලැබෙන්නේ මොකද්ද? විඳීමක් තමයි දැනගන්නේ. ඉතින් ඒ විදිහට මේ සිතක් හටගත්තොත් ඒ හටගන්නේ නාම රූප හට ගැනීම තුල. එතකොට නාම රූප හට ගැනීමෙන් තමයි මේ හිත හටගන්නේ කියලා අන්න හිත හට ගැනීම හේතු විමසලා බලනවා. බලන්න 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 බලන්න. එතකොට එයා දන්න මේ නාම රූප හටගත්තොත් තමයි හිත හටගන්නේ. එතකොට හිත කියන්නේ මොකද්ද? සකස් වීමක් ඇටිට යට. එතකොට අන්න සිහිය පිටුනෝ මේ හිත කියන්නේ සකස් වෙන එකක්. සකස් වෙන්නේ මේ නාම රූප හටගත්තොත් හිත හටගන්නවා. නාම රූප නැතිවීම තුල හිත නැතුනේ කරගෙන වය ධම්මානුපස්සීව හිතේ නැතිවීම බලනවා. ඒතර හිත කියන්නේ නිතරම හට ගන්නවා වගේම නැති වෙන දේ. ඒතර නැති වෙන වාකින දකින හිත අර නිත්‍ය වශයෙන් ගන්න යන්නේ නැහැ. එතකොට මේ විදිහට මේ හිතේ හට ගැනීමත් බලනවා, නැතිවීමත් බලනවා. ඊට පස්සේ මේ දෙක එකට බලනවා. නාම රූප හට ගැනීමෙන් හිත හට ගන්නවා, නාම රූප නැතිවීමෙන් සිත හට ගන්නවා, නැති වෙලා යනවා. මේ විදිහට ගන්නකොට අන හිත කියන්නේ සම්පූර්ණ මොකක් හැටියට දකින්නේ? සංස්කාරයක් හැටියට දන්න සකස් වෙච්ච දෙයක්. එතකොට සිතක් හට ගන්නකොට මෙයාට මේ සිත කියන්නේ සංස්කාරයක් හැටියට දකිනවා. ඒතර සංකාර ලක්කන මොනවද? උප්පාද වයදම් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඒතර හිතක් සකස් වුණොත් කියන්නේ හිත අපිකම හිතක් හටගත්තා, අපිකම දේශයක් හටගත්තා. අපිට ටික වෙලාවක් යනකොට ඒ දේශේ අපි දන්නව මේ මොහොතකට ඉස්සලා දේශයක් හටගත්තා. එතකොට අපි ඒක මේ හට ගැනීම නැතිවීම වශයෙන් උත් දැකලා තියෙනවා. මොකද වෙන්නේ? අපි හැ දකින්නේ සිතක් හටගත්තා, නිරුද්ධ වෙනවා විතරයි. ඒක මට ඇති වෙච්ච එකක් කියලා ගන්න යන්නේ නෑ. ඒක හේතු හට ගැනීමෙන් හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට නිරුද්ධ වෙච්ච හිතක් ගැන ආයි ක්‍රියාත්මක වෙන්න ඇසුරු කරන්න අවශ්‍යතාවයක් නෑ. දුක් වෙන්න දෙයක් නෑ, කනගාටු වෙන්න දෙයක් නෑ, අයින් කරන්න යන්න ඕනේ නෑ, මුකුත් කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද ඒක දැනටමත් නිරුද්ධ වෙලා ගිහින් ඉවරයි. නමුත් අපි නිතරම හටගෙන නිරුද්ධ වෙච්ච සියලු සිත් ආය ආය ඇසුරු කරන ගතිය තියෙන. මොකද අර නিত্য සුඛාත්ම සංඥාවන් නිසා. ඒ නිසා තමයි මේ හිත සංස්කාරයක් හැටියට අවබෝධ කරගන්න ශාවකයන් නිතරම හිතේ හට ගැනීම බලමින් වාසය කරන්න කියනවා. ඉතින් දෙයක් බලන්න නිකම්ම බෑ. ඒක මොකද්ද කරන්න ඕනේ? විකාශනය කරන්න ඕනේ. ඒකට තමයි අපි මොකද්ද කියන්නේ? යෝනිසෝ මානසිකාරය කියලා. එතකොට හිත කියන්නේ නිතරම සකස් වෙන එකක්. ඒක යථාර්ථය එකයි. ඒ සකස් වෙන හේතුව අපි නිතරම විමස විසම බැලීම තමයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. එතකොට නාම රූප හට ගැනීමෙනුයි මේ හිත හටගන්නේ. ඉතින් ඒකම දිගට බලමින් වාසය කරන. එතකොට තමයි මේ හිත සකස් වෙනවා කියන සිහිය අපිට පිහිටන්නේ. නාම රූප හටගත්තොත් හිත හට ගන්නවා. නාම රූප ඊළඟට නැති වුණොත් හිත නැති වෙනවා. ඉතින් මේ දෙකම එකට බලන්න පුළුවන්. නාම රූප හට ගැනීම තුල මේ හිත හට ගන්නවා. නාම රූප නැතිවීමෙන් හිත නැති වෙනවා. ඒතර හිත නිට්ටයයි කියලා ගන්නෙත් නැහැ. සැප හැටියට ගන්නෙත් නැහැ. මගේ හැටියට ගන්නෙත් නැහැ. ඒතර තමයි අනිශ්චිතෝ චේ විහෙරති. හිත ඇසුරු කරන්නේ නැහැ. නිට්ටය සුඛාත්ම මමි මාගේ මන්නයි. ඒ වගේම හිත උපාදාන කරගන්න යන්නෙත් නැහැ. අල්ලගන්න යන්නේ නැහැ. ඊයේ හටගත්තේ හිත ගැන අද දුක් වෙන්නේ, කනගාටු වෙන්නේ, තැවෙන්නේ නැහැ. මොකද ඒ හිත සකස් වුණා. ඒ වගේම නැතුනේ නිසා ඒ ගැන මට ඇති වෙච්ච දෙයක් හැටියට නැත්නම් තියෙන හිතක් හැටියට ගන්නෙ නැ. නිරුද්ධ ගිය දෙයක් නිසා ඒ ගැන කම්පා වෙන්න සැනෙන්න දෙයක් නැහැ. නමුත් අපි නිතරම ඒ ගැන හරියට තැවෙනවා පසුන. මොකද මට ඇති වෙච්ච එකක් නිසා අපිට ඒක අයින් කරගන්න ඕනකමක් තියෙන. නමුත් අයින් කරන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ. තවත් කෙනෙකුට අපි ගිහින් කියන්නේ ඇයි තාමත් තියෙනවා කියන හැඟීම තුල. ඊ ඇති වෙච්ච දේ අපි තවත් කෙනෙකුට කියලා කියන බලන්නකෝ, මට ඊ මේ වගේ හිතක් ඇතුණා නම් මට හිතා ගන්න බෑ, මටත් මේ වගේ සිත් ඇති වෙනවද කියලා. එතකොට මොකද තාමේ හිත තියනවා වගේ අපිට හිතේ. නමුත් ඒ හිත ඒ මොහොතේම හේතුව නිසා ප්‍රවතුන හේතු නැතිවීමත් එක්ක හිත නිරුද්ධ වුණා. නාම රූප හට ගැනීමෙන් හටගත්ත නාම රූප නැතිවීමෙන් නැතුනේ. ඒ නිසා මේ හිත අන සංස්කාරයක් හැටියට අවබෝධ කරගන්න, සකස් වෙන ධර්මතාවයක් හැටියට අවබෝධ කරගන්න බුදුරජාන් වහන්සේ අපිට හිතේ හට ගැනීම බලමින් වාසය කරන්න කියනවා, නැතිවීම බලමින් වාසය කරන්න කියනවා, හට ගැනීමත් නැතිවීමත් බලමින් වාසය කරන්න කියනවා. ඒතර හොඳට සිහිය පිටුවාගෙන අපිට බලන්න පුළුවන් නාම රූප හට ගැනීම තුලුනුයි මේ හිත හට ගන්න. ඒතර හොඳට අර්ථය දකින්න මේ නාම රූප සකස් වීම තුලයි සිත සකස් වෙන්නේ. නාම රූප නැතිවීමෙන් මේ සකස් වෙන හිත නැති වෙලා යනවා. ඉතින් ඒ විදිහට අපිට මේ හට ගැනීම නැතිවීම බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සීලුම දේවල් එක්කදල ධම්මානුපස්සනාව කියලා දේශනා කරනවා. සීලු ධර්මතාවයන් හට ගන්නුට හිතේ විවිධාකාර ධර්මතාවයන් පහළ වෙනවා. ඒ ධර්මතාවයන් පහළ වෙනකොට ඒ ධර්මතාවන් අන්න ඒව පිළිබඳවත් අපි යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕනි. මොකද ඒවත් මට ඇති වෙච්ච දේවල් නැත්නම් මගේ දේවල් හැටියට තමයි අපි ග්‍රහණය කර ගැනීමක් අල්ල ගැනීමක් තියෙන්නේ. ඒ නිසා පළමුවම උන්වහන්සේ දේශනා කරන්නේ නීවරණ ධර්ම. එතකොට නීවරණ ධර්ම පිළිබඳවත් අපිට යම් සිහියක් උපදව ගන්න පුළුවන්. සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමි අජ්ජත්තං කාමච්ඡන් දෝති පජානාති. යම් මේ හිතේ කාමයට යම් කැමැත්තක් පහළ වුණා නම් ඒ කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්න පුළුවන්. අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං කාමච්ඡන්දේ පිළිබඳ තමා තුළ නැත්තම් නැහැ කියලා දැන ගන්න පුළන් දැන් සමහරලාටකෙන මටනන් දැන් මොකේට වතාස නෑමන් දැන්ටී බලන්නේ සිින්දු වහන්නේ මකද මටකාමච්චන්දේ ඕ නැති හැටියට කතා කරන එක නැත්ත කාටද මට නෑ කියල තමයි දකින්නේ. ඉතින් බැරිවෙලත් අයාවොත් නේද අනි ඉස්සර මට කිසිම කාමච්චන්දය තිබෙන ආය ආවන මේක කියල ඔන්න ආය දුක්වෙනවා නේද. එතොට ඒ විදියට නැති වෙලාවේ නෑ කියල දැනගන්න සිහියක් උපදවගන්න හැකියාව තියෙන හැබැයි නැත්තේ මට කියල තමයි ඇතිවෙන්න. එතේ නිසා ඒ කාමච්ඡන්දයක් කියන්නේ කාමයට තියෙන කැමැත්ත කියන්නේ ඒකත් අපි දකින්න ඕනේ මොකද්ද සංස්කාරයක් නැත්තම් ඒකත් සංස්කාරය නෑ කියලා දැනගන්නෙත් සංස්කාරයක මට ඇති වෙච්ච එක නෙවෙයි ඒක සකස් වීම කාමයේ ආදීනව මෙනෙහි වෙනකොට කාමයේ ආදීනව මනසිකාර කරනකොට මොකද වෙන්නේ කාමච්ඡන්දය නැති වෙලනවා. ආය බැරි වෙලාවත් මේ ආස්වාදය මනසිකාර කරොත් ආය කාමච්ඡන්දේ ඇති වෙනවා ඒකයි. එතකොට අර සමහර වෙලාවට අපි තියනවාද නැද්ද කියලා දැනගන්න පුළුවන්. හැබැයි තියෙන්නෙත් මට නැති වෙන්නෙත් මට කියලා තමයි දැනගන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ නීවරණ ධර්ම කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම වෙන්න පුළුවන්. ඒව හට ගන්නකොට ඉස්සල්ලාම සිහ පිහිටුවාගෙන ඊට පස්සේ ඇයි කාමච්ඡන්දයක් හට ගත්තේ කියලා බලන්න ඕනේ. ඇයි මේ කාමච්ඡන්දය සකස් වුනේ? එතකොට තමයි අපිට මේ කාමච්ඡන්දය සකස් වුණු හේතුව අපි විමසලා බලන්න ඕනේ. එතකොට මේ ධර්මතා සියල්ලම හටගන්නේ මානසිකාරයෙන් කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා සතිපට්ඨාන සමුදය සූත්‍රයේදී. එතකොට අපිද කතා කරා කය සකස් වෙන්නේ මොකෙන්ද? ආහාර වලින්. ඊළඟට වේදනාව ස්පර්ශයෙන්. ඊළඟට සිත නාම රූපෝලින්. එතකොට ධම්ම කතා කරනට කතා කරන්නේ මානසිකාරය. මානසිකාරය හට ගැනීමෙන් තමයි ධර්ම හටගන්නේ. මානසිකාරය නැතිවීමෙන් ධර්මේ නැති වෙන නිසා කාමච්ඡන්දයක් වෙන්න පුළුවන්, ව්‍යාපාදයක් වෙන්න පුළුවන්, තීන මිද්ද වෙන්න පුළුවන්, උද්දච්ච කුච්ච පුන්නවා, විචිකිච්ඡා වෙන්න පුළුවන්. ඒවා මානසිකාරයෙන් හටගන්නේ. අපිට දැන් සැකයක් තියෙනවා විචිකිච්ඡාවක්. එතකොට මේ විචිකිච්ඡාව දැන් හටගන්නේ මොකෙන්ද? මානසිකාරය තුළින්. එතර මානසිකාරය තුළින් තමයි මේ විචිකිච්ඡාව ඇති වෙන්නේ. ඊළඟට පසුතැවෙනවා අපි. සමහරලාට අපෙන් වරදක් වෙනවා. ඒ ගැන අපි හරියට පසුතැවෙනවා. එතර මේ පසුතැවෙන්නේ මානසිකාරය පසුතැවීම තියෙන්නේ කාටද? මට වගේ. මං හරිය පසුතැවීමෙන් ඉන්නේ. ඒක මගේ දෙයක් හැටියට තියෙන්නේ. නමුත් පසුතැවීම කියන්නේ හැම වෙලෙම තියනවාද? හැම වෙලෙම පසුතැව දැන් නිදා ගන්නකොට පසුතැවෙනවද? නෑ. එතර පසුතැවෙන්නේ කොයි වෙලේද? ඒ නිමිත්ත මනසිකාර කරන වෙලාවේ විතරයි. අපිට මොනවා හරි සමහරවල් අපෙන් අත්වැරද්දක් වෙන්න පුළුවන්, නැත්නම් දෝෂයක් වෙනවා, අකුසලයක් වෙන්න පුළුවන්, කරන්න දෙයක් බැරි වෙන්න පුළුවන්, කෙනෙකුට දෙයක් දෙන්න බැරි වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක් වෙනවා. ඊට පස්සේ ඒ ගැන අපි මොකද වෙන්නේ? අන්න කල්පනා කරනවා. ඒතර මනසිකාර කිරීම තුළින් තමයි ඒක හටගන්නේ. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. ඒක මට ඇති වෙච්ච එකක් හැටියට තමයි අපිට පේන්නේ. ඉතින් නමුත් හටගන්නේ මොකෙන්ද? මානසිකාර හට ගැනීමෙන් ඒක හටගන්නවා. මානසිකාර නැතිවීමෙන් නැතිවිලා යනවා. එතනම පසු තැවුනට පස්සේ ඒක මගේ එකක් හැටියට තමයි අපි දකින්නේ. ඒක හේතුවකින් හටගත්ත සංස්කාරයක් හැටියට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ ධර්මතා සියල්ලම හොඳ පැත්ත වෙන්න පුළුවන්, නරක පැති වෙන්න පුළුවන් මේ මානසිකාරයෙන්. එතකොට ඒ වගේ දෙයක් වෙන්න එකට කියන අපි අයෝනිසෝ මානසිකාරය. හොඳ දෙයක් මේ වුණොත් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට නීවරණ පහම හටගන්න හේතු හැටියට පෙන්නන්නේ මේ මනසිකාරය. කාමච්ඡන්දය කියන එක කරනවා සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. ඊළඟට දේශය ගැන කියනකොට පටිග නිමිත්ත අයෝනිසෝ මනසිකාරයයි. ඊළඟට තීන මිද්ද ඇති වෙන්නේ ඒ අයෝනිසෝ මනසිකාරයකට හේතු තියෙනවා. දැන් අපි සමහරලාට කුසලයට අපේ හිත රුචි නැහැ. එතකොට ඒකත් එක්ක මොකද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරය වෙනවා. ඒකත් එක්ක අයෝනිසෝ මනසිකාරය වෙනකොට ඉතින් දන්නේමත් නැතු හිත අනනින්දට යනවා. ඒතර කායි කපාසතා ඇතුනේ. ඒකත් එක්ක අතන ජීවද නම් හරි අමාරුයි. අද බණ ටික අහගන්න පුළුවන් ඒත් දන්නේ පුදුම මහන්සියක් අප්පා නේද? ඒතර මොකද වෙන්නේ? දන්නේමත් නැතුව නින්දට. නේද මේ මනසිකාරය කියන්නේ හරිය වේගවත් ඒ අපි දන්නේමත් නැතුව මනසිකාර වෙනවා. ඉතේව නිකං ඉබේ වෙන්නේ නෑ. ඉති ඒ විදියට එතට මනසිකාරය වෙනත් ධර්මතාවයකට පබලුනොත් නින්දට යන්න පුළුවන්ද? බෑ. ඒක දැන් හිත අරුචි අරමුණුවම තම මේ මනසිකාර කරගන්න අම රුචි අරමුණුවාවත් එහෙම එතුට නින්ද යනවාද? නෑ. කවුරරය නිදිමත ඉන්නට ඇවිල්ල කිවත්ති ඔයාට අන්න අරය හොඳටම බැන්න එතකොට නේද? නැත්තං අන්න ඔයාගේ ගෙදර ගිනි ගන්න එතුට නිදිමත නොකද වෙන්නේ? එතකට නිදිමත කොහෙන් යයිත් දන්නේ නෑ නේද? එතුට අන්න තමන්ගේ තිබුණු කාමයක් නැතිවුණවා කිවි ගමන් අන්න මනසිකාර නොකර ඉන්න හරි අම මනසිකාරය ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? අන්න නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ. ඒක එතකොට ධර්මය එනකොට මොකද වෙන්නේ? මනසිකාරය ඒකත් එක්ක යන ගතිය හරි අර යෝනිසෝ මනසිකාරයට වැඩිය අයෝනිසෝ මනසිකාරය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් එක්ක අරතිය කියන එක ආපු ගමන් ඉතින් අන්න කුසලයට එක්ක හිත ඉන්න බෑ. එතකොට මොකද වෙන්නේ? හිතට නිමිත්තක් නෑ හරියට කියන බණ එකක්වත් නේද? බණත් එක්ක හිත වැඩ කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? හිතට වැඩ නැති වුණ ගමන් හිමීට දන්නේවත් නැතුව නිදි. ඒකයි. හැබැයි අර ප්‍රබල දෙයක් ආවොත් නිදි නැති වෙනවා. එහෙම නිදාගෙන ඉන්නකොට කනටවත් ඇවිල්ලා කිව්වොත් එම් බණ නම් හයියෙන් කියනවා. අර වගේ වුණා. ඇවිල්ලා හයියෙන් කියන්න ඕනේ කොඳුරල තමාට කිව්වොත් පොඩ්ඩක් ඇහැරලා. මොකද වෙන්නේ? ඒකට තියෙන රුචියත් එක්ක අර තියෙන වෙන්නේ තියෙන රතියත් එක්ක එකපාරට මනසිකාරය බල සම්පන්න උනගා නිදිමත කොහෙන්ද ගියාද කියලා දන්නේවත් නැහැ. එතකොට මේ විදිහට නීවරණ ධර්ම එතකොට පෝෂණය වෙන්නේ මේ මනසිකාරයත් එක්ක. ඒතර ව්‍යාපා මේ පසුතැවීම උද්දච්ච කුච්ච වෙන්න පුළුවන්. ඊළඟට විචිකිච්ඡා මේ ඔක්කොම පෝෂණය වෙන්නේ මේ මානසිකාරය තියෙන තාක්කල් පමණයි. එතකොට මෙන්න මේ නීවරණ හටගත්තාට පස්සේ ඉස්සෙල්ලාම කරන්න පුළුවන් නීවරණ මොකක්ද කියලා හඳුනා ගන්න, තියෙනවද නැද්ද කියලා ඉස්සෙල්ලා සිහ පීඩුව ගන්න පුළුවන්. මේ වෙලාවේ කාමච්ඡන්දයක් තියෙනවද නැද්ද, ව්‍යාපාද තියෙනවද නැද්ද කියලා බලලා ඊට පස්සේ කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒ තියෙන්නෙත් මගේ එකක් හැටියට නෙවෙයි, සකස් වීමක් හැටියට. කාමච්ඡන්දේ නැහැ කිව්වොත් ඒත් අන්න මානසිකාරයේ නැති නිසා අයෝනිසෝ යෝනිසෝ මානසිකාරයේ කරොත් කාමච්ඡන්දේ නැති වෙන අයෝනිසෝ මානසිකාරයේ කරොත් ආයේ ඇති වෙනවා. ඒතකොට නැති හේතුව දකින්න ඕනේ නම් මේ මානසිකාරයේ නැති නිසායි මේක නැත්තේ කියලා. ඒ තියෙන තිබ්බත් නැතත් ඒක සංස්කාරයක් හැටියට දැකලා ඊට පස්සේ ඇයි මේ ස්වභාවය සකස් වුනේ? කාමයට කැමැත්ත හෝ නැත්නම් කාමයට කැමති නැහැ කියන්නේ ඒක ඇයි සකස් වුනේ කියලා බලනවා. එතකොට මේ මානසිකාරක හට ගැනීමුනේ මේක හටගත්තේ. මානසිකාරය නැතුනොත් මේක නැති වෙලා යනවා. ඒ විදිහට අන්න අර මනසිකාරය හට ගැනීමෙන් හට ගන්නා මනසිකාරය නැතිවීමෙන් නැති වෙන හැටි දකින. ඒතර තමයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද මේ නීවරණ ඔක්කොම අපි දකින්න හැටි මොකක් හැටිද? සංස්කාරයක් හැටියට දකිනවා. එතකොට මේක හේතු තියෙනකන් තියෙනවා, හේතු නැතිවීමෙන් නැති වෙන. එතකොට මේවා ඇසුරු කරන්න යන්නේත් නෑ. මම මේ මාගේ මටයිති නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගන්නෙ නෑ. මොකද ඒව නැති කරන්න හැකියාව තියෙනවා. දැන් තීන මිද්දේ අපිට පුරුණා ඒක මට තියෙන එකක් හරියට තියෙන. මට ඉඳගත්තු ගමන් නිඳ යනවා කියන. ඉතින් ඒක මගේ කරගෙන හැමදාම ඒක තුල පජින්චි වෙලා ඉන්නවා. ඒතර ඒක නැති කරන්න අපිට සමානලට මහන්සි වෙන්නේ නැහැ. මොකද අපි ඒක මගේ දෙයක් හැටියට දකින්නේ. ඒක මට තියෙන දෙයක් හැටියට දකිනවා. නමුත් ඒක හැම වෙලේම මොකද වෙන්නේ? සකස් වෙන එකක්. ඒක සකස් වෙන දෙයක් හැටියට දකින්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒක අයින් කරන්න උපක්‍රමෙන් පෙන්නන්නේ. නිදිමත එනකොට හොඳට කන් දෙක වල් එහෙම රත් කරගන්න කියනවා. කම්බලට හොඳට මේ කන් එහෙම හොඳට අත් දෙකින් රත් කරගන්න කියන. එතකොට තීන මිද්ද අඩු කරගන්න පුළුවන්. ඒ වගේම කරන මනසිකාරයෙන් වෙනත් මනසිකාරයකට යන්න කියනවා. දැන් මොකද්ද මෙනෙහි කර කර ඉන්නේ? ඒකත් එක තමයි තීන මිද්ද එන්නේ. ඉතින් ඒ නිසා මනසිකාරය මාරු කරන්න කියනවා. ඒ වගේම ධර්මයේ අර්ථමනය කරන්න කිය ඒවගේම නැත්තන් හිතින් සජ්ජහයනා කරන්න කියනවා. මොකකරි වේගෙන් හිතින් සජ්ජහයනා කරන. එතකොට අර තීන මිද්දේ නැති කරගන්න පුළුවන්. එතට ඒක සකස්වෙච්ච දෙයක් නිසක ඒක මගේ එක නෙවේ. නමුත් හිතන්නේ මට ඉතින් තීන මිද්‍යයන කෙනෙන්න කියලා ඒකම තුළ අපි මීට පජංචයනගති තියෙනවා නේද. ඒක අයිතික වෙනස් කරගන්න පුළුවන්. මොකද අයිති එකක් එහෙම නෙම කයට තීන මිද්‍ය අයිති නෑ. කයට අයිතින හැම්වෙලේම තියෙන්ඩ ඕනි. එහෙම අයිතිම එකන්නෙවේ ඒක සකස් වෙන දෙයක්. ඒතිගේ නිසා ඒකත් අපි සංස්කාරයක් හැටිට දකිින් ඩෝනි. ඒ වගේ හැම ස්වභාවයක් මෙහෙමයි. ඉති ඒ සඳහා අපි නිතරම දකිින් ඕනි තීන මිද්දේ තියෙනවනම් තියන බවත් නැත්තන් නෑ කියල සීපීටවන. ඇයි මට මෙහෙම තීන මිද්‍යයක් සකස් වෙන්නේ. එක හේතු දකින අයෝනිසෝ මනසිකාරය කිරීම තුළුයි හටගන්නේ. අයෝනිසෝ මනසිකාරය නැතිවුණොත් මේ තීන මිද්දේ නැති කරගන්න පුළුවන්කම තියෙනවා. එතොට ඒකත් නිත්‍ය සුකාත්ම වසයෙන් ගන්න නෑ. මමේ මාගේ මට අයිතිකයන් අනිශ්‍යතෝ ජීවිරතිකන් ඒ ඇසුරු කරන්න යන්නේ නෑ. ඒ ඊළඟට ඒක උපාදාන කරගන්නෙත් නෑ. නැත්තම් අපේ හිතේ ඒකට මොකද වෙන්නේ? බැඳෙනවා දන්නේමත් නැතු. ඊළඟට ඒ වගේම බුදුරයන් වහන්සේ බොජ්ජංග ධර්ම පෙන්නනවා ධම්මානුපස්සනාවේ. අපි බණ භාවනා කරනකොට ඊට පස්සේ මේ නීවරණ යටපත් වුණාම ඊට පස්සේ වර්ධනය වෙන්නේ මොනවද? බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඊට පස්සේ අපි භාවනා කරනකොට සීය වැඩෙනවා. ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛාදී බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඒව වැඩෙනකොටත් අන්න ඒවා දියුණු වෙන අයට යම් දැන ගැනීම නැත්නම් සීහ පීඩනවා. සන්තං වා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සමාධි සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සමාධි සම්බුද්ධංගං නත්ති මේ අජ්ජත්තං සමාධි සම්බුද්ධංගෝති පජානාති. මේ සමාධිය සමාල්ලාට වැඩෙනවා. සමාල්ලාට වැඩෙන්නේ සමාරුණ්ඩ සමාධින අනේ මට සමාධිය නෑ. සමාරුණ්ඩ සමාධිය තියෙනකොට මට දැන්නම් යාන්තම් මේ සමාධිය හදාගත්තේ. සමාධිය කියන්නේ තමන්ට තියෙනවා කියලා සිහිය තියෙනවා. හැබැයි තියෙන්නේ කාටද? මට තියෙන සමාධියක් හැටියටයි දකින්න. සමාධිය කියන්නේ මගේ දෙයක් හැටියට අන්න සමාල්ට උපාදාන කරගන්නවා, ග්‍රහණය කරගන්නවා, හිතේ ඒකට බැඳෙනවා. එතකොට ඒ සමාධිය තුළ අපි ඇසුරු කිරීමක් කරනවා මම මගේ මට අයිති කියලා. ඉතින් ඔහොම සමාධියක් තිබිලා කාලයකදී ඒ සමාධිය නැති වුණොත් මොකද වෙන්නේ? කාගේකද්ද නැති වුනේ? මගේ දෙයක් නැති වුනේ. එතකොට ගන්න යන්නේ කාගේකද්ද? මගේ අර සමාධිය තමයි මට ගන්න. ඕ නී දවසල මට හොඳ සමාධියක් තිබ්බ, දැන් ඒක නෑ. එතකොට ඒක ගන්න තමයි දැන් අන්න මහන්සි ගන්නෙ. මොකද ඒ මගේ සමාධිය මගේ අතින් නැතුණා. මට මගේ සමාධිය ආයි ඕන. ඉතින් ඒක ගන්න ඊට පස්සේ භාවනා කරනවා. ඊට පස්සේ ඒකෙන් නැති වෙනකොට ඔන්න හිත දුකට දුම්නසට පත් වෙනවා. ඉතින් ඒ නිසා සමාධිය කියන දේත් අපි අවබෝධ කරගන්න ඕනේ. මොකක් හැටියටද? ඒකත් සංස්කාරය. ඒකත් සකස් වෙන දෙයක්. ඉතින් ඒ නිසා සමාධියක් පිහිටියට පස්සේ ආනේ සමාධිය පිළිබඳවත් අපි බලනකොට මේකත් සංස්කාරයක්. ඇයි සමාධිය නැමැති සංස්කාරය සකස් වුණේ? ඒක ඉබේ හටගත් එකක්, මට පහළ වෙච්ච එකක්, මා සතු දෙයක් නෙමෙයි, සකස් වීමක්. ඒතකොට සමාධියක් සකස් වෙන්නේත් මොකෙන්ද? මානසිකාරයක් තුල. අපි මොනවා හරි කර්මස්ථානයක් කරන් ඒක මෙනෙහි කරනකොට තමයි සිත ඒ තුල එකඟ වෙලා තැම්පත් වෙලා දැන් තියෙන්නේ. එතකොට ඒ සමාධිය කියන්නේ සංස්කාරයක්. එද දකින මේ මානසිකාර්ය තුලින් මේ සමාධිය තියෙන්නේ. මේ මානසිකාර්ය නැතුනොත් මේ සමාධිය නැති වෙලා යනවා. එතකොට සමාධිය කියන ධර්මතාවයට නিত্য සුඛාත්ම කියන සීල් ගහන්න නැතුව ඒකටත් ගහනවා අනිත්‍ය දුක්ඛ අනාත්මයට. ඒකත් මගේ දෙයක් හැටියට ගන්න. ඒකයි අනිශ්චිතෝ ච විහෙත. නිශ්චිත කියන්නේ ඇසුරු කරනවා. අනිශ්චිත කියන්නේ සමාධිය ඇසුරු කරන්නේ කොහොමද? මමයේ මාගේ මට අයිති කියලා සමාධිය තියෙනකොට දන්නවා ඒක සංස්කාරයක් කියලා. ඒක නැති වුණොත් ඒක නැහැ කියලා. එතකොට මගේ දෙයක් නැති වුණා නෙවෙයි, හේතුවකින් හටගත්ත දේ හේතු නැතිවීම තුල නැති වුණා. එතකොට ඒ ගැන දුක් වෙන්න, කනගාටු වෙන්න යන්නේ නැහැ. එතකොට ඊයේ හටගත්ත සමාධිය අද භාවනා කරනකොට එන්නේ නැහැ. එතකොට අද පසුතැවීම දුකක් නැහැ. මොකද සතිපට්ඨානෙ වඩන්නේ දුක්ඛ දෝමනස්සානං අත්ංගමය, දුක් දුම්නස් නැති කරගන්න. එතකොට ඒ කියන්නේ දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි? ඒක මගේ දෙයක් නොවන නිසා. ඒක අය ගණ්ඩ ඕනෙත් නෑ. ඇයි ඒක මගේ දෙයක් නැති වුණා නෙවේ. හටගත්ත ධර්මයක් හේතු නිසා තිබුණ හේතු නැතිීම තුළික නැතිවෙලාගේ නිසා ඒක ගණ්ඩ භාවනා කන දැන් තියෙන්නේ අපිට මනසිකාර කරන්න විතරයි කර්මස්ථානය තුළ. ආය මනසිකාරය සකස් වුනොත් ආය සමාධිය සකස් වෙන්න පුළුවන්. ඒක ඒ නිසා මේ මොහොතේම භාවනා මනසිකාරය කරන මිසක්ක ඊයේ සමාධි ගණ්ඩ අවශ්‍යතාවයක් නැව ගැන හිත හිත ඉන්නේ නෑ. ඒකයි ඒක ඇල්ලුවේ ගමමකද වෙන්නේ ඒක අපිට ගන්න මොකද මගේ නන් තමයි ඒක එන්නේ. එනම් අපිට ඒකම පාරයි සමාධිය වඩන්න ඕනි හැමදාම නේද? කබඩ්ඩිකේ තීරව වගේ ආයයි ගන්න විතරයි තියෙන. මොකද මගේ සමාධිය මට තියෙනවනේ, මට ඕනි වෙලාවක ඊට පස්සේ ඒක ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අපි හිතන්නේ. හැබැයි එහෙම නෑ. සමාධිය කියන්නේත් මොකද්ද? සංස්කාරයක්. ඉතින් ඒ නිසා සමාධියට හිත බැඳෙන්න අල්ලගන්න යන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ සමාධිය පිළිබඳව අර දැන ගැනීම මාත්‍රයෙන්ම සමාධියේ යථා ස්වභාවය අවබෝධ කරගන්න බෑ. ඒකයි සතිපට්ඨාන සතිපට්ඨාන භාවනාව කියලා දෙකක් පෙන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ලෝකෙ පුජ්‍යලෝ සමාධිය දිනු කරනවා. එතකොට ඒ පිළිබඳව එයාට සිහියක් තියෙනවද නැද්ද? තියෙනවා. සිහියක් තියෙනවා, සමාධිය තියෙනවා විතරයි. හැබැයි සමාධි සංස්කාරයක් කියලා සිහිය නැහැ. ඒක ඒ නිසා තමයි සමාධියට හිත බැඳෙන්නේ. ඒ බැඳෙනින්ද සමාධිය මුල් කරගෙන ආයු භවයක් ඇදලා ආය ජරා මරණ ශෝක පරිදේව දුක්දුම්නස් කරා යනවා. ඉතින් ඒ නිසා ඒක මගේ කියලා තමයි කටි දකින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වුණාම තමයි සමාධිය දිනු කරනවා. හැබැයි දිනු කරගත්ත සමාධිය අවබෝධ කරගන්නවා සංඛාරයක් හැටියට, සකස් වීමක් හැටියට. ආනේ සකස් වීමක් හැටියට අවබෝධ කරගන්න ගමන් අනිශ්චිතෝච විහෙරති. සමාධිය ඇසුරු කරන්නේ නැහැ නිත්‍ය කියලා හෝ සුඛ කියලා හෝ ආත්ම කියලා, නැත්නම් මමයේ මාගේ මටයි තී කියලා. එයාට පේන සමාධිය මොකද්ද? සකස් වෙච්ච දෙයක් නාම මේ මානසිකාර්ය තුලින් මේ සමාධි හට ගන්නවා. මානසිකාර නැතුනොත් මේ සමාධිය නැති වෙලා යනවා. ඒ නිසා සමාධියන්න අල්ලන්න ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. එතකොට සමාධියක් හටගත්ත වෙලාවක යා ඉස්සල්ලාම සිහිය පිට ගන්න. දැන් අන්න සමාධිය සකස් වෙලා තියෙනවා. එතකොට ඇයි මේ සමාධිය සකස් වුනේ කියලා ඊට පස්සේ යා හේතුත් බලනවා. එතකොට බලන මේ මානසිකාර්ය තුලයි මේ සමාධි හටගත්තේ. මානසිකාර්ය නැතිවීම මේ සමාධිය නැති වෙන මේ සමාධිය නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපක් වෙන්නේ නැහැ. සමාධිය සැපක් වෙන්නේ නැහැ. මොකද නැති වුණ ගමන් දුකනේ. ඊළඟට ඒක මම මගේ මටයි කියලා ගන්න බැහැ. එතකොට අන්න සමාධියට සීල් එකක් ගහනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඊට පස්සේ ඔන්න සමාධිය ඊළඟ මොහොතේ නැහැ. එතකොට දුක් වෙන මොකද? ඒ දන්න සමාධිය කියන්නේ වෙනස් වෙන දෙයක්. දැන් නැති ඉඳ ඉතින් දුක් වෙන්නේ නැහැ. ඒ ඒක දන්නවා. මේක සංස්කාරයක් පැවතුනේ මානසිකාර්ය තුල සමාධිය පැවතුනා. මානසිකාර නැතිවීම තුල සමාධියත් නැති වෙලා යනවා. ඒ වගේම ප්‍රීතියක් හට ගන්න පුළුවන්. ප්‍රීතිය කටගත් වෙලාවක දක්නවා මේ ප්‍රීතිය කියන්නේ සංස්කාරයක් හැටියට අවබෝධ කරගන්න. නැත්තම් ප්‍රීතිය සාමාන්‍යයෙන් දැනගත්තා කියලා, ප්‍රීතිය තියෙනවා කියලා දැනගත්තා කියලා අර ප්‍රීති යථාර්ථය අවබෝධ කරගැනීමේ හැකියාව නැහැ. ප්‍රීතිය තියෙනකොට සතු වෙන්නේ නැතුණු ගමන් ආයේ දුක් වෙනව නැති උනේ. හැබැයි නිකන් එකක් නෙමෙයි. කාගේ ප්‍රීතියද? මගේ ප්‍රීතිය නැති උනායි කියලා. මම ඒ දවස්වල හරිය ප්‍රීතියෙන් හිටියේ. දැන් ඔය මගේ ප්‍රීතිය මට නැති වුණා කියලා. එතන මගේ දෙයක් නැති වුණින්ද තමයි හරි දුකින් ඉන්නේ. සංස්කාරයක් නිරුද්ධ වුණා නම් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකයි මේ ප්‍රීතිය කියන්නේ සකස් වීමක් හැටියට දකින්න ඕනේ. සකස් වෙලා කියලා දැක්කොත් තමයි ප්‍රීතිය මම මගේ මටයි ඉති කියලා ගන්නෙ නැත්තේ. ඒ නිසා ප්‍රීතියක් හටගත්තට පස්සේ ඒක බලන්න කියන හට ගැනීම නැති. ඇයි ප්‍රීතිය සකස් වුනේ? ඒතර මානසිකාරයක් හට ගැනීමෙන් තමයි ප්‍රීතිය හටගන්නේ. මානසිකාර නැති වුණොත් ප්‍රීතිය නැති වෙනවා. උදේ දේශ දවස් ගාන බුදු ගුණ දේශනා අහනවා අහනවා අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ ගුණ අහන් අහන මහා ප්‍රීතියක් තියෙනවා. ඒතරේ ප්‍රීතිය තියෙනකොට හැබැයි කියන්නේ මන්නම් මේ දවස්වල නිකන් අහස ඉන්නවා වගේ බුදුම ප්‍රීතියෙන් ඉන්නවා කියලා අපි කියනවා නේද? ඒතර ඒක සකස්ුණයි කියලා තේරෙන්නේ නැහැ. ඒක මගේ එකක් හැටියට තමයි පේන්නේ. ඒක ඔන්න නැතුණ ගම මගේ ප්‍රීතිය නැතුණයි කියලා ආයේ දුක්වෙනවා. ඉතිය නිසා ප්‍රීති හටගන්නකොටම සිහ පීටුවල බලන්ඩෝනි මේ මොහොතේ ප්‍රීති ඇයි ප්‍රීතියක් හට ගත්තේ. එතොට අන මනසිකාර කිරීම තුළින් ප්‍රීති හටගන්නවා, මනසිකාර නැතිවීමෙන් ප්‍රීතිය නැතිවෙලා යනවා. එතර ප්‍රීතියත් ඇසුරු කරන්නේ මමේමාගේ මටයිති නිත්‍ය සුඛාත්ම උපාදාන කරගන්නේ නෑ. මමේමාගේ මටයිති මගේ දෙයක් නෙවෙයි මේක, මොකද්ද? සංඛාරයක්. ඒක ඉතින් මේක හේතුව තියෙන කන්තිය හේතු නැතිවීම නැති වෙනවා. ඉතින් ඊට පස්සේ තවත් දෙයකින් හටගෙන තවත් ඒ දේ නැතිවීමෙන් නැතුණා මේක දුක් වෙන්න කාරණාවක් වෙන්නේ නෑ. හේතු පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති. හේතු හට ගැනීමෙන් හටගත්තා, හේතු නැතිවීම තුළ මේකත් නැති වුණා කියලා. ඒ වගේම යම් අවබෝධයක් ඥානයක් ඇති වෙන්න පුළං, ඒ අවබෝධ ඥානයක් ඇති වුණත් ඒකවත් අල්ලගන්නේ නැහැ. දැන් අපි සාමේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ දිනු කරන අපිට සම්මා දිට්ඨිය සකස් වෙනවා, සම්මා සංකප්ප සකස් වෙනවා, ඒ වගේම සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, මේ ආර්ය ශ්‍රාංක මාර්ග ධර්මතා වැඩෙනවා. ඒවා සකස් වෙනකොටත් ඒවවත් අපි අල්ලන්නේ යන්නේ නැහැ. මොකද ඒව උපාදාන කරගත්තත් ඒත් ඊට පස්සේ ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ වගේ ධර්මතා දිනු කරන කරනකොටත් ඒවා සම්මා දිට්ඨියක් තියෙනවනේ, ඒක මගේ කියලා ගන්නෑ. ඒක දක්නවා මේ මානසිකාර යෝනිසෝ මානසිකාරය කිරීමෙන් තුල තමයි මේ සම්මා දිට්ඨිය තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය තියෙනකන් තියෙන යෝනිසෝ මානසිකාරය නැතිවීම තුල මේක නැතිවෙලා යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ධර්මතා හට ගන්නකොට ඒ ධර්මතාවයන් ඉස්සෙල්ලාම සිහි පිහිටුවාගෙන ඊට පස්සේ ඒ ධර්මතාවයේ ඇයි සකස් වුනේ කියලා බලනවා. ඒ ඊට පස්සේ තමයි මේ කරන ධර්මතාවය හට ගැනීම හේතුව බලනවා. මානසිකාර හට ගැනීම මේ ධර්මතාවය හටගත්තා, මානසිකාරය නැති වුණොත් මේක නැති වෙලා යනවා. ඉතින් හට ගැනීම ඉස්සෙල්ලා බලනවා, නැතිවීම ඉස්සෙල්ලා බලනවා, ආයි දෙක එකට බලනවා. මානසිකාරය තුල මේ ධර්මතා හට ගන්නවා, මානසිකාරය මේ ධර්මතා නැතිවෙවා. හොඳ ධර්මතාවයක් සකස් නැති මානසිකාරයට කියන මොකද්ද? යෝනිසෝ මානසිකාරය. ඊළඟට අකුසලයක් ආදී ධර්මතා හටගත්තත් ඒක අයෝනිසෝ මානසිකාරය. එතකොට ඒවා එකක්වත් තමන්ගේ කරගන්න මගේ කරගන්න යන්නේ නැහැ. දන්නව මේ හේතුවකින් මේ දේ හටගත්තා, හේතු නැතිව මේ දේ නැති වෙනවා. ඒ නිසා මේ ධර්මතා දිගටම ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ නැහැ. අනිශ්චිතෝච විහෙරති කියන්නේ ඒක. අපි කොහොමද සාමාන්‍ය ජීවිතයක් ඒවා හැම වෙලේම ඇසුරු කරන්න යනවා. ඒවයි අතීතයක් කියලා දකින්නේ නැහැ. ඒවා ඉක්මවාගිය දෙයක් කියලා දකින්නේ නැහැ. ඒවා පුළුවන් තරම් ඇසුරු කරන්න තමයි යන්නේ. එතකොට මේ ධම්මානුපස්සනාව ඒ විදිහට ශාවකයාට දිනු කර ගැනීම හැකියි. එතකොට තමයි මේ ධර්මයන්ගේ යථා ස්වභාවය දැකීමත් එක්ක ඒ පිළිබඳව තිබ්බේ යම් නිත්‍ය සංඥාවක්, සුඛ සංඥාවක්, ආත්ම සංඥාවක් තිබුණනම් ඒව නැති විලා නිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සියලුම කුසල ධර්මත් අකුසල ධර්මත් අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා හැම දිනාටම බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල මේ විදිහට මේ සතිපට්ඨානය දිනු කරලා, ඒ සතිපට්ඨාන භාවනාව වඩලා හැම දිනාටම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.